කතානායකවරයා විසින් කරන ලබන නිවේදන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ධනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාරව 2018 අගෝස්තු මාස 15 වන දින බද්ද නිවාස අයිතිකම් නිවේශ විශේෂ විධිවිධාන සහ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ සංශෝධන නැමැති පනත් කෙටුම්පත්වලද 2018 අගෝස්තු 16 වන දින එකතු කළ අගය මත බදු සංශෝධන නැමැති කෙටුම්පතෙහිද ගරු කතානායකතුමා සහතික ය සටහන් කරන ලද බව දැන දීමට කැමැත්තෙමි. නිවේදන අංක 2 2018 අගෝස්තු මාස 23 වෙනි දින බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාග 3ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමක් ගරු කතානායකතුමාගේ නිම කාමරයේදී පැවැත්වීම නියත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සභික මන්ත්‍රී සියලු දෙනාට මෙයින් දැන දීමට කැමැත්තෙමි. කතානායකවරයා විසින් ලිපි ලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ධනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාතාවේ දෙවැනි කාණ්ඩයේ 12 වන කොටස ගරු කතානායකතුමා වෙනුවෙන් ඉදිරිපත් කරමි. එක වාතාව මුද්‍රණය කිරීම ගරු සභානායකතුමා.
මම වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරා.
ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා.
ගරු නියුද්ධ කතානායකතුමනි, 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2018 වර්ෂය සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්ෂික ප්‍රගති වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා.
ගරු ඩියුටි කතානායකතුමනි, 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 11(1)(A)(17)(2) සහ 31(E)(U)(U)(U) වගන්ති සමග කියවිය යුතු ඒකී පනතේ 117(2)(A) වගන්ති යටතේ සිවිල් ගුවන් සේවා නිරුපද්‍රිතතා කළමනාකරණ නියෝග සම්බන්ධයෙන් ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 අප්‍රේල් 5 වැනි දිනේදී අංක 20/65/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන නියෝගය මම ඉදිරිපත් කරමි. එම නියෝගය ප්‍රවාහනය හා සංනිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, 2011 අංක 18 දරන වරායා ගුවන් තොටුපළ සංවර්ධන බදු පළතේ 3/3 වගන්ති යටතේ වරායා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පරමල් ලදුව 2018 අප්‍රේල් 6 වැනි දිනේදී අංක 20/65/42 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. එම නියෝගය රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන
නියෝජ්‍ය කතානායකතුමනි, 2016 වර්ෂයේ සඳ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම පිළිබඳ කාර්යක සභාව විසින් පාර්ලිමේන්තු වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සදාන කඩු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තාවර නියෝග අංක 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවන් ඉදිරිපත් කරමි. එම වාර්තාව රජ ගිරු පිළිබඳ කාර්යක සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විදේශ කටයුතු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2017 වර්ෂයේ සදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2016 වර්ෂයේ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුබසාධනයේ සමාජ සයි බල ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2013 සහ 2014 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාව වෙත යොමු කළ යුතුයම යෝජනා කරමි.
කරු දීවර හා ජල සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යතුමා.
කරු නියෝජ්‍ය කතානායකතුමනි 2012 13 15 සහ 16 වර්ෂ සඳහා දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තා තිරසර සංවර්ධන හා පරිසරය හා ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාව වෙත යොමු කළ යුතුයම යෝජනා කරමි.
ගරු උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
2010 වර්ෂයේ සඳහා උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාව වෙත සහ ප්‍රවාහන හා සංනිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාව වෙත යොමු කළ යුතුයම යෝජනා කරමි. 2015 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා හා ගිරුප් දෙක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 ව්‍යවස්ථා සමග කියව යුතු 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 අ වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා කළමනාකාරය පිළිබඳ පශ්චාත් උපාධි ආයතන සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන පිහිටවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 1985 දෙසැම්බර් 24 දින ඇති අංක 381 ශෝක් පාදන්න අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන නියමයන් 1995 අංක 1 දරන විශ්වවිද්‍යාල සංශෝධන පනතින් අවසන් වට සංශෝධිත 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 හ වගන්ති යටතේ සමග කියව යුතු 24 ආ වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා කැලණිය විශ්වවිද්‍යාලයට අනුවද්දිත ගම්පා වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනය ආයුර්වේද වෛද්‍ය විද්‍යා පිළිබඳ උසස් අධ්‍යාපන සඳහා වූ ආයතනයක් ලෙස පිළිගනිමින් අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 1995 පෙබරවාරි 23 දින ඇති අංක 859 ස්ට්‍රෝක් 12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 1996 ජනවාරි 16 දිනදී අංක 906 ස්ට්‍රෝක් 1 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා ජාතික පුස්තකාලා විද්‍යා ආයතනයේ පිහිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 1998 ඔක්තෝබර් වසර දින ඇති අංක 10:50/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා තාක්ෂණ විද්‍යා ආයතනයේ මොරටුව විශ්වවිද්‍යාලයේ පිහිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2000 මාර්තු මාස 3 වෙනි දින ඇති අංක 1121/18 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 1 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යයන ආයතනයේ පිහිටීම සම්බන්ධයෙන් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 1 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා 1987 සැප්තැම්බර් මාස 14 දින ඇති 471/3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ ප්‍රත්‍යාදිෂ්ඨ කර්මින් ත්‍රිතික අධ්‍යාපනය හා පුහුණු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2002 අගෝස්තු මාස 21 වෙනි දිනදී අංක 1250/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත කොළඹ විශ්වවිද්‍යාලීය කෘෂි තාක්ෂණික සහ ග්‍රාමීය විද්‍යා ආයතනයේ පිහිටවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2008 ඔක්තෝබර් 10 දින ඇති අංක 1570/34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ මම ඉදිරිපත් කරමි.
ගරු සංවාධන උපාය මාර්ග හා ජාතික ජාත්‍යන්තර වෙන සමාතිතුමා. ගරු අධ්‍යාපන ඇමතුමා.
අධ්‍යාපන ඇමතුමා. දෙදාදාසේ වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිමද කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 104/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගණ ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරවි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිමද කාර්ක සභාවේදී යොමු කළ යුතුයි බව යෝජනා කරති.
ගරු සංවාධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා.
1970 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පරතේ 14 එක වගතිය යටතේ සෙස්බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ජූලි 24 දිනදී අංක 20.81.10 අති විශේෂ ගැටපත් පත්‍රයේ පළ කරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. එම නියෝගය ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේත යොමු කළ යුතුය බව යෝජනා කරමි.
ගරු තිරසර සංවාදන වනජීවී සහ ප්‍රාදේශීය සංවාදන අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි 2016 වර්ෂය සඳහා උද්දිත උද්‍යාන බාර අරමුදලේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධන හා පරිසරය හා ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේදී යොමු කළ යුතුය බව යෝජනා කරමි.
කාර්ය සභා වාර්තා පිළිගැන්වීම නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු අජිත් ආමානපිර මහතා විසින් පිළිගැන්වීම. ඒ වෙනුවෙන් එම වාතාව ගරු සුමන්දිර මැතිතුමා විසින් ඉදිරිපත් කරනවා.
Honorable Deputy Speaker, I present the report of the Sectoral Oversight Committee on Legal Affairs and Media on Amaradeva Aesthetic and Research Centre Bill, Annual Report of the Associated Newspapers of Ceylon Limited for the year 2012, Annual Performance Report of the Ministry of Parliamentary Reforms and Mass Media for the year 2016, Annual Report and Statement of Accounts of the Sri Lanka Press Council for the year 2014, Annual Performance Report of the Department of Government Information for the year 2017, Annual Report of the Celestine Television Institute for the years 2014 and 2015, Annual Report of the Sri Lanka Broadcasting Corporation for the year 2014 and Annual Report of the Independent Television Network Limited for the year 2015 which were referred to the said committee.
Rajya Mudal Pidma Karya Sabhaye Vaathawa Karya Sabhaye Sabhapati Garu Sumandira Mahata Visin Piligannawa.
Honorable Deputy Speaker, I present the report of the Committee on Public Finance on Economic Service Charge Amendment Bill, Orders under Excise Special Provisions Act, Resolution under Value Added Tax Act and note on the supplementary allocations given from the Budgetary Support Services and Contingent Liabilities provision made under the Department of National Budget as per the introduction note of the annual estimates which were referred to the said committee.
Bohma Stuti. Garu Sunil Handunetha Mantuma.
Garu Niyojya Kathanayakathumani Karaka Sabha Vartha Idiripat Karana Avasthawema Mata Avasthawak Denna Podu Vyapara Pilibanda Karaka Sabhave මතුවෙච්ච විශේෂ කාරණාවක් ගැන අවධානය යොමු කරන මේ ගරු සභාවට කාරක සභාවට ඉදිරිපත් වුණා මහජන බැංකුවේ සාමාන්‍ය අධිකාරීවරයා අවුරුදු 60 සම්පූර්ණ වුණාට පස්සෙත් තවත් වසරක සේවා දිගුවක් ඉල්ලීමක් කරලා තිබුණා. නමුත් එන් වසන්ත කුමාර් කියන සාමාන්‍ය අධිකාරීවරයා 2001 ඇවිල්ලා තියෙන්නේ කොන්ත්‍රාත් පදනමින් ලක්ෂ වැටුපට මේ වෙනකොට මාසික වැටුප ලක්ෂ 21ක් ලබන කෙනෙක්. හිග වැටුප් වර්ධකයක් අරගෙන තියෙනවා හිටපු සාමාන්‍ය අධිකාරී වලටත් අදාළ වෙන විදිහට 1,750ක ඒ කාලේ සීමාවට. ඒ නිසා 60 පිරුණාට පස්සේ අවුරුදු 60 සම්පූර්ණ වෙච්ච අය සාමාන්‍ය අධිකාරීවරයෙක් හැටියට දීර්ඝ නොකර බැංකුව තුලින්ම බඳවා ගැනීමට කටයුතු කරන්න කියලා අපි නිර්දේශයක් ලබා දුන්නා. ඒ සේවා දිගුව ඉල්ලීම පොදු ව්‍යාපාර කාර්ක සභාව ප්‍රතික්ෂේප කළා. ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ කරුණු සලකා බලලා මුදල් අමාත්‍යාංශයත් රාජ්‍ය ව්‍යාපාර අමාත්‍යාංශයත් අපි වෙත දැනුම් දීලා තියෙනවා. පොදු ව්‍යාපාර කාර්ක සභාවේ නිර්දේශය මුදල් අමාත්‍යාංශයේ පිළි අරගෙන තියෙනවා. එවගේම රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශය පිළි අරගෙන තියෙනවා වහා මේ නිර්දේශය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා මහජන බැංකුවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඒ නිසා මම මේ ගරු සභාවට අවධාරණය කරනවා මේ කාරණේ පිළිබඳ සභාවත් අවධාරණය ලක් කරලා ඒ සේවා දිගුව නතර කරලා ලක්ෂ ගණනක් ඒ ලබන වැටුප වෙනුවට පොදුවේ රාජ්‍ය බැංකු සියල්ලටම අදාළ විදියට පොදු ක්‍රමයටයි බඳවා ගැනීම කරන්න කියලා. ඒක අවධාරණය කළේ මේ ගරු සභාවට විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයත් ඒ
අද දවසේ
පිළි අරන් තියෙන නිසා.
අද දිනේදී මුදල් අමාත්‍යාංශය සම්බන්ධව කටයුතු සාකච්ඡා කෙරෙන නිසා
අපි කෝප් කමිටුවේ වාර්තා පිළිගන්නවා අපි. We accept that. We accept that.
හරි. බොහොම ස්තුතියි. ගරු බඳුන ගුණවන්දනා මන්ත්‍රීතුමා.
දැන් අපේ ගරු නියෝජක කතානායකතුමනි මේ මුදල් පිළිබඳ අනුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය අනුව සම්පූර්ණ බලය තියෙන්නේ අපේ පාර්ලිමේන්තුවට. එතකොට මේ රාජ්‍ය මුදල් මූල්‍ය ආයතන යනාදිය පිළිබඳව මේ ගරු සභාවේදී ඉතා වැදගත් විවාදයක් ඇති නොවීම නිසා පාර්ලිමේන්තුව බුල්ඩෝස්කරණය කරගෙන මේ අනපනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සියල්ලට වෙනස්ව තමයි මේ කටයුතු කෙරීගෙන යන්නේ. අපි අද කතානායකතුමාගේ අවධානය යොමු කරන්න හිටිය ඔබතුමන්ලා කවුරුත් දන්නවා. රාජ්‍ය මූල්‍ය යටතේ සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අනුව තීරුබදු නිදහස් වෙනවා. තීරුබදු නිදහස් වෙච්චාම භාණ්ඩාගාරයේ ලැබිය යුතු ආදායම නැති වෙනවා. නමුත් ඒ පිළිබඳ කිසිදු අනුමැතියක් ගන්න අඩුම තරමේ සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ සිංහල හා දෙමළ පිටපතක්වත් මේ ගරු සභාවට එවල නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22-23 වගන්තිවල තිබෙනවා. රජයේ පරිපාලන කටයුතුවල සිංහල භාෂාව හා දෙමළ භාෂාවෙන් මේවා තිබිය යුතුයි කියලා. මූලික භාෂාව පිළිබඳ නීතිය. දැන් එතකොට ගරු කතානායකතුමා විසින් බැඳුම් කර කොමිසමේ විවාදය නතර කළා. හේතුව තමයි මේකේ දෙමළ හා සිංහල පරිවර්තනය නැහැ කියලා. පිටු 1000 ගණනක සිංගප්පූරු ගිවිසුම මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22-23 වගන්ති උල්ලංඝනය කරලා කරන් යන්නේ. ඉතින් පාර්ලිමේන්තුව දන්නේ නැහැ, මහජනතාව දන්නේ නැහැ, විපක්ෂය දන්නේ නැහැ. ආණ්ඩුව මේ සියල්ල බුල්ඩෝස්කරණය කරන් යන වැඩපිළිවෙල නතර කරන්නට කියලා අපි ඊටම ඕනේ කමෙන් ඔබතුමාට මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.
ඔව්. සභානායකතුමා.
අරු නියෝජක කතානායකතුමනි පක්ෂ නායකයන් අතර එකඟතාවයක් තියෙනවා. මොකද මේ පරිවර්තන ප්‍රමාද වෙන නිසා ආණ්ඩුවට ඕන නම් මේ සිංහල පරිවර්තනය නැහැ දෙමළ පරිවර්තනය කියලා ආණ්ඩුවට මේ කල් දාන්න පුළුවන්. නමුත් අපි එහෙම නොකර එකඟතාවයක් ඇති වෙලා තියෙනවා. ඉංග්‍රීසි පිටපත සමග විවාද කරන්න. ඒකයි අපි අද කරන්නේ. අපිට ඕන නම් විවාද කල් දාන්න තිබ්බා ඉංග්‍රීසි නැහැ සිංහල නැහැ කියලා. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. එකඟතාවයක් තියෙනවා ඉංග්‍රීසි පරිවර්තනය පදනම් කරගෙන විවාදේ පවත්වන්න. අනිත් එක මම කියන්න ඕන අද සෑම පනතක්ම මුදල් පනතක්ම පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙනවා. පසුගිය කාලේ මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ හිටියෙත් නැහැ. හිටපු ජනාධිපතිතුමා තමයි මුදල් ඇමතිවරයා. ਉਹ පාර්ලිමේන්තුවට ආවෙත් නැහැ.
බොහොම ස්තුතියි ගරු සභාව.
නෑ මං කියන්නේ පසුගිය පාර්ලිමේන්තුවේ මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවේ හිටියෙත් නැහැ ආවෙත් නැහැ.
බොහොම ස්තුතියි ගරු සභාව.
දැන් මුදල් ඇමතිතුමා ඉන්නවා නියෝජ්‍ය ඇමතිතුමා ඉන්නවා. ඕන ප්‍රශ්නේ සාකච්ඡා කරගන්න පුළුවන්.
බොහොම ස්තුතියි. ගරු දිනේෂ් ගුණවන්දන මන්ත්‍රීතුමා.
කතානායකතුමනි කෝප් කමිටියේ සභාපති හඳුන්නත්තේ මන්ත්‍රීතුමා කියපු කාරණාව කෝප් කමිටියට මහජන බැංකුව කැඳවලා මහජන බැංකුවේ සමානාධිකාරීවරයාගේ සේවා කාලය දිගු කිරීම සඳහා මහජන බැංකුව තුල තිබෙන සියලු ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට දරන උත්සාහය ඇත්ත වශයෙන් ඉතාම වැරදි හානිකර ක්‍රියාමාර්ගයක්. එනිසා මුදල් අමාත්‍යාංශය ඇමැතිතුමාගෙන් හා ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටිනවා රාජ්‍ය බැංකුවලින් තිබෙන ප්‍රධාන බැංකු දෙකෙන් එකක් මේ විදිහට එහි තිබෙන ස්ථාවර භාවයේ අවුල් වෙන ක්‍රියාවලියට අවතීර්ණ වෙන්න එපයි කියලා.
බොහොම ස්තුතියි ගරු. ඔව් ආශා දිසිල්ලා ගරු ඇමැතිතුමා.
ගරු නියෝජක කතානායකතුමනි මෙතන අපි මේක මීට වඩා පොඩක් පුළුවල බලන්න ඕනේ. මම ලංකා බැංකුවක් සම්බන්ධයෙන් කියන කතාවක් නෙමෙයි. නමුත් අපි රාජ්‍ය ආයතන පුද්ගලික ආයතන සමග තරඟ කරන අවස්ථාවේදී හරි අපිට පුළුවන් වෙන්න ඕනේ අවශ්‍ය පුද්ගලයෝ මේ රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු වලට බඳව ගන්න. එතකොට ඒ අවස්ථාවේදී ඔවුන් රාජ්‍ය ආයතනයකට බැඳෙන්නේ නැතුව පුද්ගලික ආයතනයකට බැඳුනොත් ඔවුන්ට කොයි වගේ වැටුපක් ලැබෙනවාද කියන එක ගැනත් අපි හිතේ තියාගන්න ඕන. ඉතින් සමහරලාවට මන්ත්‍රීලාට ඇමතිලාට වඩා 10-20 ගුණයකට වඩා පඩි ලැබෙන තත්ත්වයක් තියෙනවා ආයතන ප්‍රධානීන්ට. නමුත් අපි ඒක ඍණාත්මකව බලන්නේ නැතුව තරඟ කිරීමේදී රාජ්‍ය ආයතනවලට ඒ රාජ්‍ය ආයතන ශක්තිමත් කරන්න අවශ්‍ය පුද්ගලයන් බඳවාගන්නේ කොහොමද කියන එකත් බලන්න ඕනේ. මම මේ ලංකා බැංකුව හෝ මහජන බැංකුවක් ගැන කතා කරන එක නෙමෙයි, පොදුවේ අපි එකඟතාවයකට ආ යුතුයි කියන එකයි මම මෙතන කියන්නේ.
අද දින කොහොමත් ඔව් බඳුරගුණ ගරු මන්ත්‍රීතුමා
පොයින්ට් පොඩ
අද දින
එතුමා කියන කරුණට අපි එකඟ වෙන්නේ නැහැ. මොකද හේතුව එයා ලංකා සමාගමට සුරෙන් රත්වත්තේ බඳවගත්ත 132යි මාසේ පඩිය එක දවසකට 100%කට වැඩි පාඩු මොකද්ද කරපු දේ. ඊළඟට දැන් 160ක් විතර වෙනවා මාසේ වැටුප, ඒකයි ඉවත් කළේ. ඒ නිසා මේ විදියට රාජ්‍ය ආයතන මේ දියුණු කරන්න කියලා වෙලා කෝටි ප්‍රකෝටි ගණන් ධනස්කන්ධයක් වියදම් කරලා කළමනාකරණය කරන්න නම් ආණ්ඩුව කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙමනම් එහෙම කරන්න බෑ. මොකද රාජ්‍ය ආයතන කියලා වෙලා මේ ලක්ෂ ගණන් 132 කියන්නේ දවසකට 100%කට වඩා වැඩි වැටුප් ගෙවලා එයා ලංකා සමාගමේ එහෙනම් ගොඩ ගිහිල්ලා තියෙන්නේ බෑ කළමනාකරණය.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. දැන් කොහොමත් අද දිනේදී මේ සම්බන්ධව මුදල් සම්බන්ධ සාකච්ඡාවක් යන බුදුමලට ඒ විවාදෙ මේ කාරණා ඉදිරිපත් කරන්න පුළුවන්. අනික දෙවෙනි කාරණේ සභානායකතුමා පිළිකිව්වා එතුමාගේ කතා කාරණේදී මුල් අවස්ථාවේදීම කෝප් කමිටුවේ වාතාවරණය එතුමා පිළිගන්නවා කියලා. ඒ නිසා අපිට තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. මහජන ප්‍රතිනිධියන් පිළිගැන්වීම ගරු සුනිල් හඳුන් නැති මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වැලිගම කොහුණුගමුව පුබුදු ජයමාවත සතුට ලිපිනෙහි පදිංචි KP සරත් කරුණාරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නේ.
ගරු ලක්ෂ්මණ ආනන්ද විජේමාන මන්ත්‍රීතුමා. ගරු හර්ෂණ රාජකරණ මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නිට්ටඹුව කිඹුල් හේනවත්ත අංක 68.2 දරණ ස්ථානයේ පදිංචි RA සෙනිවිරත්න මහතාගේ ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු චමෙන්ද විජේසිරි මන්ත්‍රීතුමා.
ගරු නියෝජක කතානායකතුමනි, පටිය ගෙදර කුරුකුදේගම ඉඩමේ ගෙදර යන ලිපියේ පදිංචි RM ජිනදාස මහතාගේ ලැබුණු පෙත්සම පිළිගන්වමි.
මහජන පෙත්සම් කාර්ය සභාවට සභා යොමු කරන ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු කනක හේරත් මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මහානෝ.
ගරු අධිකරණ හා බන්ධනාගාර ප්‍රශාසකන අමාත්‍යමෙන් ඇසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ සේවය කරන මුළු කාර්ය මණ්ඩලය 2018.05.31 දිනට 5842කි. දෙවැනි කොටස පළවෙනි පෙළ ජේලවරු සංඛ්‍යාව 32කි. තුන්වෙනි කොටස දෙවැනි පෙළ ජේලවරු සංඛ්‍යාව 374කි. පළවෙනි ප්‍රශ්නේ ආ කොටස 2015 වර්ෂයේ සිට දැනට පළවෙනි පෙළ ජේලර් තනතුරු වල පුරප්පාඩු සංඛ්‍යාව 27කි. ඒ දෙවැනි කොටසට පිළිතුර සුදුසුකම්ලත් දෙවැනි පෙළ ජේලර් නිලධාරීන් සංඛ්‍යාව 60කි. තුන්වෙනි කොටසට පිළිතුර පළවෙනි පෙළ ජේලර් තනතුරු සඳහා දෙවැනි පෙළ ජේලර් තනතුරේ කාර්යක්ෂමතා කඩයිම් විභාග සමත්ව ඇති හෝ නිදහස්ව ඇති වසර 5ක සතුටුදායක සේවා කාලයක් ඇති නිලධාරීන් අතරින් ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 30/91 අනුකූලව සම්මුඛ පරීක්ෂණයකට භාජනය කර පළමු පෙළ ජේලර් තනතුර සඳහා උසස් කිරීම සිදුවේ. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය හා සම්මුඛ පරීක්ෂණයේ ලකුණු පටිපාටි සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතුය. බඳවා ගැනීම පටිපාටි ඇමෙනුම් එකෙන් දැක්වේ. හතරවෙනි කොටසට පිළිතුර 2018.07.10 සහ 13 දිනයන්හි දෙවැනි පෙළ ජේල නිලධාරීන් පළමු පෙළ ජේල තනතුරට උකස් කිරීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය පවත්වා ඇත. දිනේ 2017.08.31 දින සිට පළමු පෙළ ජේලර් තනතුරට උසස් කරන ලද නිලධාරීන් 27 දෙනෙකු සඳහා 2018.07.26 දින පත්වීම් ලිපි ප්‍රදානය කර ඇත. ඈ කොටසට පැන නොනගී.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ, අද මම හිතන්නේ අද මේ බන්ධනාගාරයේ තියෙන අර්බුදය තියෙන වෙලාවේ මම හිතන්නේ ගරු අමාත්‍යතුමිය හිටියා නම් හොඳයි. ඒ කෙසේ වෙතත් අරු නියෝජ්‍ය කතානායකතුමනි අද ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා රැඳවියන් වහලෙට නැගලා උද්ඝෝෂණ කැරැල්ලක් ඇති වුණා. ඉතින් ඒ කැරැල්ලෙන් පස්සේ නොයෙකුත් ගැටලු ඇද ඇති වෙලා තියෙනවා. එක පැත්තකින් අමාත්‍යතුමිය කියනවා ඒ සඳහා සම්බන්ධ වෙලා හිටපු නිලධාරීන් 25 දෙනෙක් මාරු කරලා යවුවා කියලා. නමුත් ඊයේ අපිට ප්‍රවෘත්තිවලදී දැක ගන්න ලැබුණා බන්ධනාගාර කොමසාරිස්තුමා ඒ 25 දෙනාව ආයේ නවත්තලා තියෙනවා. ඉතින් මීට වඩා ලොකු කැරැල්ලක් පසුගිය කාලේ ඇති වුණා. ඉතින් ඒක මර්ධනය කරන්න හැකියාව ලැබුණා වගේම ඒ මර්ධනය කරපු කොමසාරිස්තුමා අද ඉන්නේ බන්ධනාගාරේ අප නොලැබී බන්ධනාගාරේ ඉන්නවා. ඉතින් මේ පිළිබඳව අද තියෙන මේ ගැටලුව පිළිබඳව පාර්ලිමේන්තුවට විස්තරයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.
කරු නියෝජ්‍ය කතානායකතුමනි පෞගේ කාල සීමාවතුල බන්ධනාගාරේ ඇති වුණු සිදුවීම් පිළිබඳව අපි සියලු දෙනාට හොඳ වැටහීමක් තිබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න ගැටළු පිළිබඳව අද අමාත්‍යාංශයේ ඍජු තීන්දුවක් අරගෙන කටයුතු කරනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා පැහැදිලිව අපි ගන්නා වූ තීන්දුව ක්‍රියාමාර්ග නිවැරදිය කියන කාරණාව. ඒ වගේම අද රටේ නොයෙකුත් සමාජ විරෝධී වැඩ රාශියක් බන්ධනාගාරය තුළ ඇතුළේ ඉඳන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අමාත්‍යාංශයේ හැටියට ගන්නා වූ මේ තීන්දුව తీරන අපි කිසිසේත් පිටිපස්සට දාන්න බලාපොරොත්තුවක් නැහැ. අපිට හොඳ නිලධාරීන් ටිකක් ඉන්නවා. ඒ වගේම නිලධාරීන් අතින් අපිට විශ්වාස කළ නොහැකි පිරිසකුත් ඉන්නවා. ඒ නිසා මේ පිළිබඳව දැනට අමාත්‍යාංශය මගින් අපි නිසි පරීක්ෂණ පවත්වාගෙන අපි මේ කටයුතු ඉදිරියට කරනවා කියන කාරණාව ගරු මන්ත්‍රීතුමාට දැනුම් දෙන්නට ඕනේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මම අහපු ප්‍රශ්නේ තමයි ඇත්තටම අපි සියලු දෙනා මුළු රටේම අද සියලු දෙනා දන්නවා බන්ධනාගාරය ඇතුලේ ලොකෝ ගැටලු ඇති වෙනවා. විශේෂයෙන් පාතාලය මද්‍රව්‍ය පිළිබඳව සියල්ලක් සැලසුම් කරන්න ඇතුලේ කියන එක. ඉතින් ඒ පිළිබඳව ඒගොල්ලන් හොයලා බලන්න බුද්ධ්‍යාංශයක් බන්ධනාගාර බුද්ධ්‍යාංශයක් ඇති කරා. ඒ ඔබ තමුන් නාන්සේලාගේ මාණ්ඩුවේ. ඉතින් නමුත් ඒක පසුගිය දවස්වලදී ඒක විසුරුවා හැරලා තියෙනවා. ඉතින් මේ අමාත්‍යාංශයෙන් එක වෙලාවක මාරු කරනවා අනිත් වෙලාවේදී ඒගොල්ලන් නවත්තනවා. මේක මේ හරියට වත්මන් යහපාලන ආණ්ඩුව වගේ තමයි. රෑ කියන එක නැමැයි උදේ වෙන්නේ. ඒක නිසා ඒ පිළිබඳව පැහැදිලි උත්තරයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒක මාරු කරලා තියෙනවද නැද්ද කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න කියලා මම ඉල්ලීම කරනවා.
හවුද මන්ත්‍රීතුමා මට ඔබතුමාගේ මේ මේ ප්‍රශ්නේ පැහැදිලි නැහැ හරියට කියන්න කවුද මාරු කරලා තියෙන්නේ කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ බන්ධනාගාරය තුල පහුගිය කාල සීමාව ගත්තාම අපි දන්නවා හිරකරුවෝ මියගිය යුගයක් තිබුණා. ඉතින් දැන් ගරු මන්ත්‍රීතුමා මේ අහන්නේ මේ මේ ඒ ප්‍රශ්නේ මට නිශ්චිතව ඇහුවොත් හොඳයි උත්තරයක් දෙන්න පුළුවන්.
දැන් අමාත්‍යතුමිය කියනවා නිලධාරී 25 දෙනෙක් මාරු කරා කියලා. ඒක මාරු කළාද දැන් ඊයේ වෙනකොට බන්ධනාගාර කොමසාරිස්තුමා කියනවා ඒක මාරු කරපේක නවත්තලා තියනවා කියලා. ඉතින් මේකේ අමාත්‍යතුමිය කියන එකද ඇත්ත එමත් නැත්නම් කොමසාරිස්තුමා කියන එකද ඇත්ත කියන එක තමයි මේ කෙටි ප්‍රශ්නයක් තියෙන්නේ පිළිතුර කෙටි පිළිතුරක් තියෙන්නේ.
වෙනකොට අමාත්‍යංශයේ විසින් නිලධාරීන් ඒ මන්ත්‍රීතුමා කියපු ගණන අපි ස්ථාන මාරු ලක් කරලා තිබෙනවා. ඒ අය කීප දෙනෙක්ගේ යම් යම් ඉල්ලීම් තිබෙනවා යම් මානුෂික කරුණු සලකා බලලා ඉවර වෙලා මේ සමහර ස්ථාන මාරුවීම් අවලංගු කරන්න කියලා. ඒ නිසා අපි කිසිම ලෙසක දැන් මං හිතන්නේ අද පත්තරයකත් සඳහන් වෙලා තිබුණා පුවත්පතක සඳහන් වෙලා තිබුණා. ඒ නිසා අපි කිසිම ලෙසක අමාත්‍යංශය හැටියට මේ ස්ථාන මාරු අත්හිටුවන්න ක්‍රියා කරලා නැහැ. ඒ නිසා මම දන්නේ ඒ පුවත්පත කොයි විදිහට වාර්තා කරාද කියලා. නමුත් යම් ඉල්ලීම් කීපයක් අපිට අමාත්‍යංශයට ලැබිලා තියෙනවා යම් යම් කරුණු කාරණා මත මේ සමහර නිලධාරීන්ට යම් යම් ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා ඉල්ලීම් සලකා බලන්නේ කියලා අපිට ඉල්ලීමක් ලැබිලා තිබෙනවා. අපි කිසිම මාරුවක් අත්හිටුවන්න මේ වෙනකොට කටයුතු කරලා නැහැ.
හරි බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 2 ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රශ්න දැන් 3ක් ඇහුවා. ඒ නිසා කරුණාකරලා අපි ප්‍රශ්න ගරු වාසුදේව නායකකාර මන්ත්‍රීතුමා මොකද
ස්තුතියි. සිරකරුවන් මිනිස්සෝය සිරකාරියන්ද මිනිස්සෝය සිරකාරියන් 146 දෙනෙකුට තිබෙන්නේ වැසිකිලි 3ක් පමණයි කියලා අපට දැනගන්න වාර්තාවක් තිබෙනවා. මෙවැනි තත්වයන් තමයි ආතතිය වැඩි කිරීමට හේතු වී පසුව කැරලිකාරී තත්වයන් නැතිවීමටත් හේතුබාධක වෙන්නේ. ඒ නිසා ඔබතුමා මේ වැසිකිලි 3ද තියෙන්නේ 146 දෙනෙකුට කියන කාරණය ගැන පුළුවන් නම් පැහැදිලි කිරීමක් කරන්න නැත්නම් පසුවට කරන්න.
මෙතන වැලිකඩ බන්ධනාගාරයේ සහ කොළඹ තිබෙන ප්‍රධාන බන්ධනාගාරවල විශාල තදබදයක් තිබෙනවා ඒක අපි කවුරුත් පිළිගන්නවා ඒක මේ අදී ඇති වුණු ප්‍රශ්නයක් නෙවෙයි කාලාන්තරයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක් ඒ නිසා දැන් අපි පෞගිය දවස්වල කරු අමාත්‍යතුමියත් එක්කලා බන්ධනාගාර නිරීක්ෂණ කරන්න යද්දී විශාල ගැටලු අඩුපාඩු තිබුණා අපි ඒක පිළිගන්නවා ඉතින් ඒ නිසා දැන් අපි විශේෂයෙන්ම කාන්තා රැඳවියේ කාන්තා අංශයේ ඉන්න රැඳවියෝ විශාල පිරිසක් අපි මේ වෙනකොට අලුතෙන් ඉදිකරගෙන යන බන්ධනාගාරවලට මාරු කරන්නට අවශ්‍ය කරන වැඩ කටයුතු කරගෙන යනවා කියන එක ගරු මන්ත්‍රීතුමාට මේ අවස්ථාවේ
මම බොහොම ස්තුතියි ප්‍රශාංක දෙක ආචාර්ය බඳුරු ගුණාදන නැතිතුමා
මම ප්‍රශ්නේ අසනවා
ගරු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
ප්‍රශ්නේ මුදල් සහ ජනමාධ්‍ය
නියෝජ කතා නායකතුමනි අයන්නේ එක සුපිරි වාසිබද්ද ගෙවූ සමාගම් ගන්න 538ක් වන අතර එම සමාගම් විසින් ගෙවන ලද සුපිරි වාසිබද්ද වල එකතුව රුපියල් බිලියන 50යි මිලියන 327යි 492023.774යි පුද්ගලයන් හෝ සමාගම් පිළිමදව නිශ්චිත තොරතුරු බාහිර පාර්ශ්වයන්ට ලබා දීම 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ සියවෙනි වගන්තියේ විධිවිධාන මගින් වළක්වා ඇත. අයන දෙක ඉහත එක අනුව අදාළ නොවේ. අයන තුන අදාළ නොවේ. අයන හතර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු එව ඇති තොරතුරු අනුව මූල්‍ය අපරාධ කොට්ටාශය විසින් සුපිරි වාසිබද්ද සම්බන්ධයෙන් කිසිදු සමාගමක් වෙතින් මේ වන විට කැඳවා ප්‍රශ්න කර නොමැති බව වාර්තා වී ඇත. අයන පහ ඉහත හතර අනුව අදාළ නොවේ. ආයන්න පැන නොනගී.
ගරු කතානායකතුමනි මේ ඉතා වැදගත් ප්‍රශ්නයක් මොකද මේ ගරු සභාවට පිළිතුරු දිය නොහැකි පාර්ශ්වයන් පිළිබඳ පසුගිය රජයේ යටතේ නොමනා අනුග්‍රහ ලැබමින් අධික ලාභ ඉපයූ සමාගම් සඳහා අපි සුපිරි වාසිබද්ද පැන වූයෙමු එමයි අයවැයේ කියන්නේ පසුගිය රජයේ සමයේ නොමනා ලෙස අධික ලාභ ලැබ සමාගම් වලට අතීතයට බලපාන ලෙස තමයි සුපිරි වාසිබද්දක් පැනෙව්වේ. එතකොට මෙයින් බිලියන 50ක ආදායමක් ලබාගන්නේ සම්පූර්ණයෙන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වලට වැරදි ලෙස හුදෙක් පෞද්ගලිකාංශයේ ඌග්‍ර පරිගැනීමේ චේතනාවකින් තමයි මේ අයවැය යෝජනාව ඉදිරිපත් කළේ. ඉතාම පැහැදිලිව සුද්ධ සිංහලෙන් කියලා තියෙනවා. අධික ලාභ ලැබපු අතීතයේ සමාගම් දඬුවමක් ලෙස තමයි මේ බද්ද පැනෙන්නේ. මේ බද්ද නිසා සමස්ත ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ රජයක් බලයට පත්වීමෙන් පස්සේ පුද්ගලිකාංශයට එක්සත් ජාතික පක්ෂය කවදාක්වත් එලව එලව මේ විදියට ගහලා නැහැ. මේක නිසා අද මේ රටේ ආයෝජකයෝ එන්නේ නැත්තේ මේ බදු ප්‍රතිපත්ති තුල මෙවැනි පරිගැනීම් බදු වලින් පරිගන්න එකක් කළාම මගේ ප්‍රශ්නය තමයි මම අහලා තියෙනවා අධික ලාභ ලැබුවා නම් අයථා භාවිතා කළා නම් මන්ත්‍රීවරේ වාහනයක් අව භාවිතා කළයි කියලා තමුන්නාන්සේලා ගෙනිහිල්ලා අප නැතුව උසාවිය දානවා නම් මේ බද්ද ගෙව්ව සමාගම් අයථා ලාභ ලැබීම පිළිබඳව පරීක්ෂණයක් කරනවද නැද්ද
මොහොම සන්තෝෂයි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා මේ ධනවත් ධනපති පන්තියේ ව්‍යාපාර පෙනුවෙන් පෙනී සිටීම ගැන නමුත් මම එක එක පුද්ගලයන්ගේ චේතනාවල් ගැන මට කිසිම විස්තරයක් කරන්නට බෑ චේතනාව මොකක්ද කියලා. නමුත් මේ සුපිරි බද්ද ගැනීමෙන් මේකේ වාසිය තියෙන්නේ මේ රටේ පොදු ජනතාවට තමයි වාසිය තියෙන්නේ. මේ සුපිරි බද්ද පාවිච්චි කිරීමෙන්. ඔබතුමා ඒ වගේම කිව්වා මන්ත්‍රීවරයෙක් වාහනයක් වැරදි ලෙස පාවිච්චි කළා නම් ඒක ගැන හොයලා බලනවා කියලා. මගෙන් කවුද ඇහුවා මේ ළඟදී ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ෆෝම් යවලා තිබෙනවා කියලා කාට හරි වාහනයක් තියෙනවා නම් ඒක ගැන සොයලා බලන්න ඒගොල්ලන්ගේ ආදායම මොකක්ද කියලා. ඒ වගේම මේ පුද්ගලයා මගෙන් ඇහුවා මන්ත්‍රීවරුන්ගෙන් මමත් ඒකට ඇතුළත් මන්ත්‍රීවරුන් මන්ත්‍රී වුණාට පසුව ඒ අය නිවාස ලබාගෙන තිනවා ඉඩම් ලබාගෙන තිනවා වාහන ලබාගෙන තිනවා එතකොට අපි ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඒ අයටත් ෆෝම් එවලා තිනවද කියලා ඇහුවා. ඇත්තටම ඒක මම ආදායම් බදු දෙපාර්තමේන්තුවට දැන්නුවා ඒක ගැන හොයලා බලන්න කියලා. මොකද නීතිය එක හා සමානව හැමෝටම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන පදනම උඩ තමයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළේ. ඒකත් අපි ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙනවා.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය, මම මේ වැදගත් ප්‍රශ්නයක් වෙන දිහාක ගෙනියන්නේ. මේ දැන් මේ සුපිරි වාසි බද්ද ලංකා ඉතිහාසයේ මේ ජාතියෙන් මේ ආකාරයට පනවපු එකම බද්ද මෙයයි. එතුමා කියනවා අපි මේ ධනපති සමාගම් වෙනුවෙන් පෙනී ඉන්නේ කියලා. අපි අවශ්‍යයෙන්ම පෙනී ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් මේ රටේ ගොවියෝ, එහෙම නැත්නම් කර්මාන්තකරුවෝ, සුළු හා මධ්‍ය පරිමාණ, මහා පරිමාණ ව්‍යාපාරිකෝ, සුවජාතිකයෝ, සුවජාතික ව්‍යාපාරවලට එළව එළව ගහලා විජාතිකයන්ට පුළුවන් තරම් සහන දෙන ප්‍රතිපත්තිය තමයි තමුන්වහන්සේලාගේ ප්‍රතිපත්තිය. ඒක නිසා මහා පරිමාණ වුණත් මේ රටේ උපන්න සුවජාතික ව්‍යාපාරිකයන්ට මෙලෙසින් පහර දීමට අපි විරුද්ධයි. තමුන්නාසෙලා කරන්නේ සුවජාතිකයන්ට මේක දීලා සිංගප්පූරුවට හෝ වෙන කොහේ හරි ඉන්න විජාතිකයෙක්ට බදුසාන තොග පිටින් දෙමින් අපේ රටේ ජාතික ව්‍යාපාරික ක්ෂේත්‍රය වලපල්ලට යැවීමේ ක්‍රමය තමයි මේ මුදල් අමාත්‍යාංශය හා මේ උපාය මාර්ග සැලසුම් අමාත්‍යාංශය කරන්නේ. සිංගප්පූරු කිවිසුමෙන් කරන්නේත් ඒකයි. සිංගප්පූරුවේ ආයෝජකයන්ට අසීමිත වරප්‍රසාද දීලා සුවජාතික ව්‍යාපාරිකයන්ට මේ රටේ ඇත්ත උරුමකරුවන්ට ගහන එක තමයි තමුන්නාසලගේ ප්‍රතිපත්තිය. ඒක ඉස්සර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය නෙවෙයි.
ගෞරවනීයතුම, ඇත්තටම ඒක එකඟ වෙන්න බැහැ. මොකද අවුරුදු 30කට දීර්ඝ කාලයකට මේ රටේ බදු සහන BOI එක හරහා දීලා තියෙනවා. ඒ සහන දීලා තියෙන්නේ කිසිම සීමාවක් නොමැතිව, කාල සීමාවක්වත් නොමැතිව තමයි දීලා තියෙන්නේ. මේක දීලා තියෙන්නේ මේ රටේ හිටපු හැම රජයක්ම මේක දීලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ රජයන් තිබිලා තියෙනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ රජයන් දීලා තිබෙනවා. පසුගිය අවුරුදු 20 විශේෂයෙන්ම මේ බදු සහන කිසිම සීමාවක් නොමැතිව දීලා තියෙනවා. අපි අලුත් පනතක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒ දෙන බදු සහන අපි දැන් සීමා කරලා තියෙනවා. සීමා කරලා තියෙන්නේ ආයෝජනයේ ප්‍රමාණයට. ඒක සීමා කරලා තියෙන්නේ යමක් ආයෝජනය කළොත් ඒ ආයෝජනය කළපු ප්‍රමාණයට, ඒකට 100%ක් ඒ ලාභය ලබනකම් ඒ අය බදු ගෙවන්නට ඕනේ නැහැ. ඊට පස්සේ බදු ගෙවන්නට ඕනේ හැමෝම බදු ගෙවන්නට ඕනේ. ඉතින් ඇත්තටම අපි ඒ දුන්න නිදහස, ඒ වගේ විතරක් නෙමෙයි, ඔබතුමන්ලාගේ රජය කාලයේදී තවත් පනතක් ගෙනාවා. ඒ පනත ගෙනාවේ ඒක ඒක පොදු පනතක් නෙමෙයි, ආයෝජනය දිහා බලලා ඒ පනත හරහා බදු සහන දෙන්න. අපි ඒකත් අහෝසි කරලා තියෙනවා. අපි ඒකටත් එකඟ නැහැ. අපි හිතන්නේ බදු සහන දෙනවා නම් ඒක පනත හරහා හැමෝටම එක වගේ දිය යුතුයි කියන පරමාර්ථයෙන් තමයි අපි ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මම වඳුළු ගුණවර්ධන මන්ත්‍රීතුමා කියපු එකත් එක්ක එකඟ නැහැ.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 3 ගරු රෝහිණී කුමාරි විජයරත්න මහත්මිය. ප්‍රශ්න අංක 4 ගරු වෛද්‍ය නලින්ජ දයස මැතිතුමා. ප්‍රශ්න අංක 5 ගරු ඉම්රාන් මහරූප මන්ත්‍රීතුමා. ප්‍රශ්න අංක 6 ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මන්ත්‍රීතුමා.
ආනාගරු කතානායකතුමනි,
ගරු අග්‍රමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු කර අමාත්‍යතුමාගේ නැසීමට සභානායකතුමා. සභානායකතුමා ගරු සභානායකතුමා, අග්‍රමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමාගේ නැසීමට ප්‍රශ්න අංක 6. බොහොම ස්තුතියි. ගරු හේෂාවිතානගේ මන්ත්‍රීතුමා.
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
සමාජ සවිබල ගැනීම අමාත්‍යතුමාගේ නැසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමාගේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර රත්නපුර දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභීන්ගේ ප්‍රමාණය අහලා තියෙන්නේ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් මම කියන්න කැමති, ඇහැලියගොඩ 6859යි, කුරුවිට 11642යි, කිරියල්ල 2950යි, රත්නපුර 11985යි, ඉඹුල්පේ 5330යි, එවැගේම බලංගොඩ 7481යි, ඕපනායක 7027යි, පැල්මඩුල්ල 10776යි, ඇලපාත 4603යි, එවගේම අයගම 3664යි කලවාන 6432යි නිවිතිකල 7116යි කහවත්ත 5659යි ගොඩකවෙල 9128යි වැලිගේපොළ 3421යි ඇඹිලිපිටිය 13290යි කොළොන්න 5953යි මුළු එකතුව 119316යි එතුමගේ දෙවැනි ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නේ දෙවැනි කොටස දරිද්‍ර රේඛාව රේඛාවෙන් පහළ ජීවන ජීවත් වෙන සියලුම අයගේ ජීවන මට්ටම උසස් කිරීම සඳහා රජයේ භාවිතා කරන සර්ව ශුද්ධ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් සිදුවන අතර සමෘද්ධි ප්‍රතිලාභින්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා විවිධ වැඩසටහන් ඒ සඳහා සවිබල ගැනීමේ යහපත් ක්‍රියාවලියේ මෙලියක් ලෙස සිදු කරනු ලැබේ. එතුමාගේ පළවෙනි ප්‍රශ්නයේ ආ කොටස ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
අර මාතුමා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයේ විදියට අහන්නේ මේ දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වෙන දුප්පත් මිනිස්සු වෙනුවෙන් සවිබල ගන්විය යුතු මිනිස්සු වෙනුවෙන් සමුදි සහනාධාරය මේ රජයේ පත් වෙලා 100%ට 200%කින් ප්‍රමාණයකින් වැඩි කරලි වෙරලා යම් සහනයක් ලබා දීලා තියෙන වෙලාවේ මේ වරප්‍රසාදය ලැබිය යුතු තව බොහෝ පිරිසක් සමාජය තුළ ජීවත් වෙන ඔබතුමාගේ සංඛ්‍යාලේඛන වලට සමානම ප්‍රමාණයක් ඒ පාදිසි ලේකම් කොට්ටාස වල ජීවත් වෙනවා. මෙවැනි වටපිටාවක් තියෙද්දී ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2014 වර්ෂයේ රුපියල් 2500 බැගින් මැතිවරණ කාල සීමාව රුපියල් 2500 බැගින් කෝටි 130ක් සමාවෙන්න කෝටි 1300ක මුදලක් රුපියල් කෝටි 1300ක මුදලක් ලබා දීලා තියෙන්නේ සමුද්ධි අධිකාරිය හරහා මේ අමාත්‍යංශයේ මොන කුමන නිර්ණායක අනුවද කැබිනට් අනුමැතියක් සහිතවද එහෙම මැතිවරණ කාලයකදී එහෙම ලබා දීමේ හැකියාවක් තියද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මැතිවරණ සමය නෙමෙයි මැතිවරණ සමයට කලින් 2014 12 වෙනි මාසේ මැතිවරණයට මාස එකට කලින් 2014 12 වෙනි මාසේ බිලියන 13ක් සමෘද්ධි බැංකු වලින් රුපියල් එක සමෘද්ධි ලාභියෙකුට රුපියල් 2500 බැගින් බෙදලා දීලා තියෙනවා. මේක බොහෝ වෙලාවට මැතිවරණ ඉලක්ක කරගෙන කරපු ව්‍යාපෘතියක් හැටියටයි අපි දකින්නේ. ඒ කෙසේ වෙතත් වත්මන් රජයේ බලයට පත් වුණායින් පස්සේ ඒ මුදල් සමෘද්ධිලාභීන්ගෙන් අය කර ගැනීමටත් අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මං හිතන්නේ දැනටමත් ඒකෙන් 3/1 විතර ප්‍රමාණයක් අය කරගෙන තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ දෙවෙනි ප්‍රශ්නේ ඒ හා සම්බන්ධවමයි. දැන් ඔබතුමා කියනවා මේ 2500 අය කරගන්න කටයුතු කරනවා කියලා. හැබැයි මේකේ පරස්පරයක් තියෙනවා ගරු ඇමතුමනි. දැන් මැතිවරණ කාල සීමාවක යම් මුදලක් දෙනවා ඒක මැතිවරණයේ ජයග්‍රහණය කරගන්න ඒ අදාළ රජයේ විසින් ගන්න තීන්දුවක් ඉදිරිය තමයි ජනතාවට දෙන. ජනතාව හිතන්නේ මේක අපිට දෙන ආධාරයක්. තව අතිරේකව දෙන දෙයක්. එතකොට ඒ රජය ඒ වෙලාවේ ජනතාව ඉදිරියේ ප්‍රසාදයට පත් වෙනවා මේ 2500ක් අපිට අතිරේකව දුන්නා කියලා. හැබැයි දැන් මේ රජය ආවට පස්සේ අපි ඒක අපව අය කරගන්න. අන්තිමේදී මේ වර්තමාන රජය අප්‍රසාදයට පත් වෙනවා. මම අහන්නේ මේ ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් මේක එකක් අපි ඉල්ලනවා ගරු ඇමතුමාගේ මේක මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා මේ රටේ ජනතාව දැනුවත් කරන ඕන කාරණාව. එහෙම නැත්නම් මේක එහෙම නිකම්ම ජනතාවට බරක් විදිහට ආපෝ සම්මුතියද ලබන
පුජ්‍යලයෙක්ගෙන් සමුදි ලාභියෙක් මේ වගේ මුදලක් අය ගන්න එක උන්ට මහා අපහසුතාවයක්. සම මම හිතනවා එමුණ රජයේ තීන්දුවක් ගන්න ඕන මේක පහුගිය රජයේ වෙච්ච වැරද්දක් ඒ නිසා මේ මුදල අය කර ගැනීම නතර කරන්න ඕ. එහෙම නැත්නම් මේක මං හිතන්නේ නැවත අය කරගන්නේ නැතුව දීලා දැන් අපි අය කර ගැනීම වැරදි කියලා මම හිතන ගමන්ම මම තව එකක් මේකට එකතු කරනවා කරු ඇමතුමනි ඔබතුමා පහුගිය දිනක මං අහ ප්‍රශ්නයකට පිළිතුරක් ලබා දුන්න සියලුම සමුද්දි නිලධාරීන් කලමනාකරුවන් සියලු දෙනා ස්ථිර සේවයේ නියුක්ත කරන්න අදාළ කටයුතු ගන්නවා කියලා. ඉතින් අපි අහන්න කැමති මේ මේ කාරණාව තියෙද්දිත් ඇයි මේ නිලධාරීන් පාරේ ඇවිල්ලා මේ හන්දි ගානේ කෑ ගහන්නේ?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා කියපු මේ මුදල් ගනුදෙනුව සිදු වෙලා තියෙන විශේෂයෙන්ම මේ සමෘද්ධිලාභීන්ගේ ඉල්ලීම අනුව නෙමේ මුදල් දීලා තියෙන. හැම සමෘද්ධිලාභියෙකුට රුපියල් 2500 ගානේ සමෘද්ධි බැංකුවලට ඇවිල්ලා ඉසුරුමත් නිවහනක් කියන පදනම යටතේ තමයි බෙදලා තියෙන්නේ. රුපියල් බිලියන 13ක් දීලා තියෙනවා. දීලා තියෙන්නේ මැතිවරණයට. ඔන්න මෙන්න මැතිවරණ තිබ්බේ ජනවාරි මාසේ 8 වෙනිදා 12යි ඒ වෙලාවේ හිටපු අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ මුදල නිදහස් කරනවා 2014 12 8 වෙනිදා. අධ්‍යක්ෂ ජනරාල්ට උපදෙස් දෙනවා මේ මොකද මැතිවරණ කාල සීමාව. ඉතින් ඒක මැතිවරණ කාල සීමාව ඇත්ත මේ ජනතාවගේ වැරද්දක් නෙමෙයි. රජයේ මං හිතන්නේ මේ වාගේ අල්ලස් ගොඩක් දුන්නා පහුගිය රජයේ මැතිවරණ වෙනුවෙන් සීල් රෙදි බෙදුවා, කණ්ණාඩි බෙදුවා, ඔරලෝසු බෙදුවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ මුදල් නැතුව තමයි සමෘද්ධි බැංකුවලින් මේ සල්ලි නිදහස් කරලා තියෙන්නේ. එනිසා රජයේ මුදල් මේ වයිතේ. ඒක නිසා අපිට රජයක් හැටියට පහුගිය කාලේ කරපු වැරද්දම අපිට ආපහු වැරදි කරන්න ඉඩ තියෙනවා කියන එක ඔබතුමා යෝජනා කරන විදිහට කරන්න බෑ. රජයේ වගකීමක් තියෙනවා මේ මුදල් අය කර ගැනීම. හැබැයි අපි ජනතාවට සහනයක් දීලා තියෙනවා ඒ ඒ මුදල දුගානේ වාරික වශයෙන් රුපියල් 100 බැගින් හෝ ආපහු අය කර ගැනීමට අවශ්‍ය කටයුතු කළද. ඊළඟ කාර්යය තමයි ඔබතුමා අහපු ප්‍රශ්නේ. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ සමෘද්ධිලාභීන් 26,000ක් විතර ඉන්නවා. මේ අය තාම ස්ථිර කරලා නැහැ. ඒකට ක්‍රමවේදයක් අවුරුදු ගණනාවක් එක පැත්තකින් ඒ අය සාධාරණයි ස්ථිර කරන එක මම කියන්නේ. මොකද අවුරුදු 23ක් ඒගොල්ලෝ සේවය කරලා තියෙනවා රට වෙනුවෙන්. ඒ වගේ මේ ග්‍රාමීය ප්‍රදේශෝ ජනතාව වෙනුවෙන් නිලධාරී තාමත් අසීරුතාවයකට පත් වෙලා ඉන්න අවස්ථාව. ඉතින් ඒක දැන් අපි ක්‍රමවේදයක් හදාගෙන යනවා. ඒ අය ස්ථිර කරන ක්‍රමවේදයේ වගේම අධිකරණයේ නඩු කීපයකුත් තියෙනවා. ඒ නඩුවල දැන් අපි විසඳුමකට එන්න සූදානම් කරලා තියෙන අවස්ථාවක්. මම ඔබතුමාට වගකීමෙන් කියනවා අපිට පුළුවන් වෙයි මේ අවුරුද්ද තුළ මේ ප්‍රශ්න ටික විසඳලා ඒ අයට සහනයක් ලබා දෙන්න. හැබැයි අපි දකිනවා සමහර කඩාකප්පල්කාරී පිරිස් ඒ අය මේක ස්ථිර කරනවටත් කැමති නැහැ. දැන් සමහර තැන්වල ගිහිලා උද්ඝෝෂණය කරලා විරෝධතා පවත්වනවා. ඉතින් මං හිතන්නේ විරෝධතාව පැවැත්වුවයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒකට අපේ අමාත්‍යාංශය හැටියට අපිත් ඒ වගේම යහපාලන ආණ්ඩුවේ හැටියට අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් ඒ වගේම විශේෂයෙන් මුදල් ඇමතිතුමත් මේකට මැදිහත් වෙලා මේ අයගේ ඒ ප්‍රශ්න ගැටළු විසඳලා දෙන්න, එයා ස්ථිර කරලා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා විතරක් නෙමේ මේ අවුරුද්ද ඇතුළත ඒක සම්පූර්ණ කරලා දෙන්නත් අපි පොරොන්දු වෙනවා කියන එක ඔබතුමාට
බොහොම ස්තුතියි ගරු. මම ප්‍රශ්න දෙකකට අවස්ථාව දුන්නා ගරු මන්ත්‍රීතුමා. ගරු වාසුදේව නායකර මන්ත්‍රීතුමා,
ස්තුතියි ඔබතුමාට. දැන් මේ කෙටි ප්‍රශ්නයේ සමෘද්ධි නිලධාරීන් යම් විශ්‍රාම වැටුපක් ලැබමින් හිටියා, විශ්‍රාම යන අය. දැන් ඒ විශ්‍රාම වැටුප ලබා දීම නතර කළා තිබෙනවා. ඒ නිසා මම හරිදන් හරි කියන්නේ නැත්නම් ඔබතුමා මං කියන්නේ වැරදිද? වැරදිද කියන්නේ. දැන් ඒ අය විශ්‍රාම වැටුමක් නැතුව ඉතා අසීරු තැනකට පත් වෙලා ඉන්නවා. මේක ඉටු කරන්න කල්යන්න බව ඔබතුමා කියනවා නම් ඒ කාලය තුළ කිසියම් සහන දීමනාවක් ඒ මිනිස්සුන්ට දුන්නොත් මේ තත්ත්වය ඔවුන්ට ස්ථානයක් වෙන්නේ.
ගරු ආසුදේවන් මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්න නැගීම ගැන. මේ සමෘද්ධි නිලධාරීන්ගෙන් බහුතරයක් දෙනා බඳවාගත්තේ පහුගිය කාලේ දේශපාලන පත්වීම් හැටියට. හැබැයි ඒ අය හැමදාම පාවිච්චි කෙරුවේ දේශපාලන ඉත්තන් හැටියට. ගමේ රැස්වීම තියෙනකොට පොදු ජනෙක්සත් පෙරමුණේ රැස්වීම තියාගන්න මිනිස්සු එකතු කරන්න, ඡන්දෙට මිනිස්සු ටික අදින්න, ඒ වගේ මේගොල්ලන්ගේ මැතිවරණ ප්‍රචාරය කරන්න පෝස්ටර් ටික ගහන්න තමයි මේ අවුරුදු 23 ඇතුළත මේගොල්ලෝ පාවිච්චි කෙරුවේ. හැබැයි ඒ අපි කනගාටු වෙනවා ඒගොල්ලන්ගේ පත්වීම් ලිපියක් නැහැ තාම. ඒගොල්ලන්ට විශ්‍රාම වැටුපක් නැහැ. ඒ නිසා තමයි මේ යහපාලන ආණ්ඩුව අපිට විරුද්ධව ඒගොල්ලෝ හිටියත් අපි ඒ රට වෙනුවෙන් ඒකලොප කරපු සේවා වෙනුවෙන් එයා ස්ථිර කරලා විශ්‍රාම වැටුපත් අරන් දෙන්න අපි කටයුතු කරනවා මේ අවුරුද්ද ඇතුළතම කියනක ඔබතුමාට
බොහොම ස්තුතියි කරු ඇමතුමා ප්‍රශාංක 8 රංජිත් සොයි සමන්තිතුමා ගරු රංජිත් සොයි සමන්තිතුමා
මම අහනවා ගරු කතානායකතුමනි
ගරු සමාජ සවිබල ගැන්වීම අමාත්‍යතුමාගේ නැසීමට ප්‍රශාංක 8
ගරු කතානායකතුමනි රංජිත් සොයිසම් ඇත්තුමාගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර මේ වසර තුල සමෘද්ධි සහනාධාර ලබාගත් ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව 13,86,727යි 2008-07-31 වෙනි දිනට ඒ වගේම එතුමාගේ දෙවැනි ප්‍රශ්නය 2017 වර්ෂයේ අයවැයෙන් වෙන් කරන ලද මුදල බිලියන 43යි ඒ වගේම එතුමාගේ තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර මේ ප්‍රතිලාභීන්ද ඇතුළත්ව අලුතින් සහනාධාර ඉල්ලුම් කරන ලද පුද්ගලයින්ද සමග පවුල් 2,65,334ක ප්‍රමාණයක් 2016 සහ 2017 වර්ෂවල සමීක්ෂණය කර ඊට අදාළ දත්ත රැස් කරගෙන ඇත. ඒ වගේම හතරවෙනි ප්‍රශ්නේ සමීක්ෂණයට සහභාගී වූ නිලධාරීන්ගේ දීමනාව ලබා දී නොමැත දත්ත පරිගණක කිරීම සඳහා තාවකාලිකව බඳවාගත් පරිගණක පුහුණු නිලධාරීන්ට පරිගණක ගත කරන ලද පිටු 16කින් යුත් එක් පත්‍රිකාවක් සඳහා රුපියල් 20 බැගින් ගෙවීමක් සිදු කර ඇත. එතුමාගේ ප්‍රශ්නේ පස්වෙනි කොටස සමෘද්ධි සහනාධාර ලබන සහ මේ වන විට නව සහනාධාර ඉල්ලුම් කර ඇති පවුල් අතරින් වඩාත් සුදුසු ප්‍රතිලාභීන් හඳුනාගෙන ඔවුන් සමෘද්ධි ව්‍යාපාරයට දායක කර ගැනීම සහ එමගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම. එතුමාගේ ප්‍රශ්නේ 6වෙනි කොටස එම සමීක්ෂණය සඳහා වැය කළ මුළු මුදල කොපමණද කියලා අහලා තියෙනවා. යන්න එම සමීක්ෂණය සඳහා මිලියන 64.39 වියදම් කර ඇත. නොයසේනම් මන්ද කියලා අහලා තියෙනවා අවසාන පිළිතුර. ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම පළමුව ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉතාමත්ම නිරවුල්ව පැහැදිලිව ඔබතුමා ඒ පිළිතුර ඉදිරිපත් කිරීම සම්බන්ධව ඒ වගේම මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයට ගරු ඇමතුමාගෙන් මම විමසීමක් කරනවා ගරු ඇමතුමනි දැන් මේ රුපියල් මිලියන 69.34ක වගේ මුදලක් වැය කරලා ඒ කරපු සමීක්ෂණයේ තුලින් සොයාගත් කරුණු වලට අදාළව මේ විනයට සමෘද්ධි ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කිරීමට හෝ ඔවුන්ගේ ඔවුන්ට ලබා දෙන ප්‍රතිලාභ වැඩි කිරීමට යම් ආකාරයක පියවරක් අරගෙනද නැත්නම් සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඉදිරි පියවර තාම අරගෙන තිබේද නැද්ද යන්න පිළිබඳව
නියෝජ්‍ය කතානායකතුමනි දැනට මේ සමීක්ෂණ වාර්තාත් එක්ක රටේ පවුල් ලක්ෂ 8ක ප්‍රමාණයක් විතර දැනට මේ සමීක්ෂණ වාර්තාවලින් හෙළි වෙලා තියෙනවා ඒ නිසා අපි ඒ සියලු දෙනාට පාට කණ්ණාඩි වලින් බලන්නේ නැතුව ඒ සියලුම දෙනාට සමෘද්ධි සහනාධාරය ලබා දීම තමයි අපේ අරමුණ ඒකේ කොටසක් මේ අවුරුද්ද තුලත් ඉතිරි කොටස ලබන අවුරුද්දේ මුල් කාර්තුවේත් අපි එයාට ලබා දෙන්න කටයුතු කරගෙන
යනවා
ප්‍රශාංක 9 ගරු ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා
මම අහනවා
ගරු ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රසංස්කරණ අමාත්‍යතුමාගේ නැසීමට
ප්‍රමන්තුමනි පළවෙනි ප්‍රශ්නයට උත්තරය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් කුරුණෑගල වැවිලි සමාගමට බදු දී නැත. දෙවනි ප්‍රශ්නයට පිළිතුර ඔව්. ආයන්න පළවෙනි ප්‍රශ්නයට උත්තරය ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් කුරුණෑගල වැවිලි සමාගම වෙත බදු දී ඇති බැවින් ගොවීන්ට සින්නක්කර අයිතිය ලබා දිය නොහැක. දෙක ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ. ඈන්න අදාළ නොවේ.
අතුරු ප්‍රශ්න.
අතුරු ප්‍රශ්න. දැනට කන්න ගාණක් මේ අය බදු ගෙවලා තමයි මේ ගොවිතැන් කටයුතු කරන්නේ. මේක නිදහස් කරන්න නිදහස් කරුන්න නැත්තනම් කරන ගොවිතැන්වලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. එකෝ ඒ අයට ස්ථීරම ලබා දෙන්න ඕනයි. එහෙම නැති වුණොත් ඒ කරන ව්‍යාපාර කටයුතු ගොවිතැන් කටයුතු කිසිම ප්‍රයෝජනයක් නෑ කියලා තමයි ඔබතුමා ගිල්ලිමක් කරන්නේ. ඒක උනන්දු වෙලා ඒක ස්ථීරම ලබා දෙන්න ඕනේ කියලා. ඒකෝ රජයේ අයිතියක් මේ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ගොවිතැන් කටයුතු කරන ගොවි මහතුරුට ඒක ලබා දුන්නොත් ලොකු දෙයක්. ඒ අයගේ වාගේ බලාගෙන අස්වැන්න වැඩි කරගෙන ප්‍රයෝජන කැති කරයි කියලා තමයි ඔබතුමා ගිල්ලිමක් කරනවා.
ඉඩං අමාත්‍යංශයට තියෙන මේ JDB එක තියෙන්නේ අපේ කිරියල් ඇමතුමාට.
ගරු ඇමතුමනි, ඔබතුමා එක විශේෂ අවධානයක් කරලා ගොයි මහතුරු ලබා දෙන්න. ඊළඟ මගේ අතුරු ප්‍රශ්න එකක් තමයි හුවේ. මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනට ව්‍යාපාර කටයුතු වලට යොදවලා තියෙන සියලුම නගර, විශේෂ මහවලි නගරය, ඒ වගේ ඊට කලින් පරණ නගරය වෙන කිකිරාව, ඔරෝපතාන, ඒ වගේම කැපිදිගොල්ලාව, කහටගස්කිලිය, මේ නගරවල ඉන්න ව්‍යාපාරිකයවලට තාම ඔප්පු ලබා දීලානේ ව්‍යාපාර කටයුතු වලට. ඒ අයට අදිසියටවත් මුදල් ගන්න බෑ බෙංගුවල. බදු ඔප්පුව තමයි ගෙවන්නේ. බදු කියලා අවුරුදු ගාන ගෙවලා ඒ අයට කඩේ ඉන්න වටිනාකමට වඩා බදු ගෙවලා තියෙනවා. ඒ නිසා ඒ බදු වල නිදහස් කරලා සින්නක්කර ඔප්පු ලබා දෙන්න ඕනේ කියලා ඉල්ලීමක් කරනවා ඔබතුමාගේ.
සර් ඇමතුමා, දිසා ප්‍රතිකාරයාලයට මේ ප්‍රශ්න ටික ඉදිරිපත් කළා. අපිටත් කොපි එකක් ලැබෙන්න සලස්සන්න. එතකොට අපේ අමාත්‍යංශය හරහා ඒ සම්බන්ධීකරණය කරන්න පුළුවන්.
බොහොම ස්තුතියි. ප්‍රශංක 10 ගරු බිමල් රත්නායක මන්ත්‍රීතුමා.
මම අහනවා ගරු කතා.
ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගේ නැසීමට
2 weeks time sir.
බොහොම ස්තුතියි. ප්‍රශංක 11 ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා.
ආනෝ නියෝජකතානායකතුමනි,
සති දෙකක් ඉල්ලනවා.
කල් නියෝජකතානායකතුමනි නිවතාවට එන්නේ. මේක මේ විගණන විමසුමක් ගරු. එදා මම ගරු ඇමතුමා සහභාගී වුණේ නැහැ. රාජ්‍ය ඇමතුමිය සහභාගී වුණා. මගේ ළඟ පිළිතුර තිබුණා. කතානායකතුමා කිව්වා චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ළඟ මේ අද දෙන්න දෙන පිළිතුර දිනවා. ඉල්ලගෙන ඊළඟ සැරේ පිළිතුර දැන්ටත් තියෙනවා ගරු ඇමතුමා පිළිතුර. එදාත් ගරු ඇමතුමියටත් කිව්වා ගරු ඇමතුමා පිළිතුර මල් ළඟ තියෙනවා. ඔබතුමා දෙන්න දින පිළිතුර මම දෙන්න. නැත්තම් මම පිළිතුරද කියලා මම අතුරු ප්‍රශ්න අහන්නද ගරු නියෝජ්‍ය කතානායකතුමනි? මේ අවුරුදු දෙකමාරක් මේ ප්‍රශ්නේ.
ගරු මන්ත්‍රීවරයා කරුණාකර අවස්ථාව දෙන්න ගරු ඇමතුමාට.
මට සත්‍යයක් දෙන්න කිව්. මට අවශ්‍ය කරන ලේඛන දෙන්න, සති දෙකක් දෙන්න, උත්තරය දෙන්න. රාජ්‍ය ඇමතුමිය, ඔබතුමා මේ ප්‍රශ්නේ කලිකුත් අහලා තියෙනවා, මම පිළිගන්නවා මන්ත්‍රීතුමා. මට අවශ්‍ය ලේඛන ටික දෙන්න, මම සති දෙකකින් මම ඒකට උත්තර දෙන්නම්. මම
ඒකට අවස්ථාව දෙන්න ගරු මන්ත්‍රීතුමා.
දෙන්න, ඇතරම දෙන්න පුළුවන්. දැන් මේ අවස්ථා ගැන අවුරුදු දෙකමාරක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට මේක විගණන විමසුමක්. එතකොට මේ විගණන විමසුමේ අදාළ කාරණා ටිකක් අහන්න.
දැන් ඔබතුමා කියන්නේ ගරු ඇමතිතුමා විසින් දෙන්න තියෙන පිළිතුර ඔබතුමාගේ අතේ තියෙනවා කියලාද?
පිළිතුර තියෙනවා. පිළිතුරු මල්ලක තියෙනවා. මම එදා ගරු කතානායකතුමා කිව්වා චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ළඟ තියෙන පිළිතුර අරගෙන ඊළඟ දිනේදී මේක ඉදිරිපත් කරන්න කියලා මුලසුනේ ගරු කතානායකතුමා නියෝග කරා මුතුමියට. ඉතින් මේක දෙන්නේ නැත්තේ මේ හේතුව මම මෙතන අවස්ථාවක් කරගන්නේ නැහැ. හැබැයි මට පුළුවන් ඔබතුමා එකඟ නම් පිළිතුරක් කියලා මගේ අතුරු ප්‍රශ්න මං අහන්නම් එකක්. මම පිළිතුරු ටික කියලා අතුරු ප්‍රශ්න එකක් අහන්න.
ඔව් ගරු
නියෝජ්‍ය කතානායකතුමනි, මම මෙතුමගෙන් ඉල්ලා හිටිනවා සති දෙකක් සවිස්තර උත්තරයක් දෙන්න. මෙතුමගාව තියෙන ලේඛන මට දෙනවා නම් අද දෙන්න. හැබැයි ස්ථාවර නියෝගයේ අනුව මම සති දෙකක් ඉල්ලනවා මේක මේක මේකට උත්තර දෙන්න.
ගරු
නෑ
ගරු මන්ත්‍රීතුමා,
ප්‍රශ්න බරපතල ප්‍රශ්නයක් කියලා මම පිළිගන්නවා මන්ත්‍රීතුමා. මෙතන අපි බලන්නේ ජනතාවට යමක් කරන්නනේ. ඔබතුමා තියෙන උත්තරේ මට දෙන්න, සති දෙකකින් මේකට උත්තරයක් දෙන්න.
මේක
තාම වෙන දේවල් නෙවෙයි. මම
නියෝජකතානායකතුමනි මේ දිගින් දිගටම කල්මරන්න එපා. මේ නිසා මේ ස්ථාවර නියෝග කියලා ගත්තොත් මේක ඉන්නේ තවත් මාස 6කින් පස්සේ.
ගරු
අද මාස 6කින් ප්‍රශ්නේ මේක ඉන්නේ.
This is a serious question. I accept it. Whatever documents he has in it, my state minister was to answer this. She called me and she said, due to certain circumstances, she couldn't be here today. But I take responsibility. 2 weeks' time, I will give an answer.
You're taking the responsibility to provide the answer in 2 weeks' time?
Yes, I take responsibility.
Garu, Chamindha Vijayasiri Mantuma, Udhuma Kiyan.
Garu, Amatumani, Api Mahima Garu. මම පිළිතුර කියනවා, මම එක අතුරු ප්‍රශ්නයක් අහන්න.
නෑ නෑ, ඒකට ඉඩ දෙන්න බෑ. මොකද ගරු මන්ත්‍රීතුමා, ගරු ඇමතුමාගේ පිළිතුරක්. ඒක එතුමා පැහැදිලිව තේරුම් අරගන්න ඕනේ මේ පිළිතුර දෙන්න ඉස්සෙල්ලා. ඔව්, නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මෙතුමාට ප්‍රශ්නේ ලැබුණේ කොහොමද කියන එක අපිට ප්‍රශ්නයක්. පිළිතුර
දෙගරු ඇමතුමාට ලැබෙන්න තියෙන පිළිතුර ප්‍රශ්න අහපු කෙනාට හම්බෙලා
නෑ ඒකට මට මෙතන උත්තරයක් දෙන්න බෑ හරි අපි මෙහෙම කරමු ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දැන් අවසාන වතාවට ගරු චමෙන්ද විජේසිරි මන්ත්‍රීතුමා ඔබතුමා දැන් ගරු ඇමතුමා පිළිගත්තා එතුමා පෞද්ගලිකව වගකීම් බාරගත්තා සති දෙකකින් පිළිතුර දෙන්න ඒකට ඉඩ දෙන්න ඔබතුමා චමෙන්ද විජේසිරි මන්ත්‍රීතුමා
පිළිතුර එන්නේ මාස 8කින් පිළිතුරක් එන්නේ සති දෙක කියන කාරණය සඳහන් කළ හැකියාවක් තියෙනවා නම් හැකියාවක් තියෙනවා කරු ඇමතුමනි තා වගකීමෙන් ඉල්ලන්නේ තා වගකීම මොකද දිගින් දිගට මේ ප්‍රශ්නය තුළ
ආරුණික ඉල්ලා සිටිනවා මට සති දෙකක් දෙන්න සවිස්තර උත්තරයක් දෙන්න මම ඔබතුමාගෙන් එච්චර ඉල්ලන්නේ නෑ ඔබතුමා මම ඉස්සර මන්ත්‍රීතුමා ඔබතුමාගේ පිළිතුර බලන්න කලින් මගේ අමාත්‍යාංශයෙන් ලැබෙන තොරතුරු සහ වාර්තා පදනගෙන මම උත්තරයක්
ඒක වාක්‍ය මෙතුමා බාර ගන්නවා නම් ගරු කතානායකතුමා මම දැනුවත් කරන්න.
ඔබතුමාට තත්ත්‍ය ඇති
හැකි ඉක්මනින් මේකට පිළිතුර ලබා දෙන්න කටයුතු කරනවා ගරු මන්ත්‍රීතුමා. නෑ නෑ මම ඉඩ දෙන්නම් තව සති දෙකකින් ඔබතුමාට මේ පිළිතුර ලැබෙයි. ඔබතුමා මේ වාක්‍යය බාර ගන්න ඕන ගරු මන්ත්‍රීතුමා. ඇමතුමා